හොඳයි පින්වත්නි, එහෙමනම් අද දවසේ ධර්ම දේශනාවෙන් පස්සේ කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම්, එමත් නැත්නම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
පාදුචි මාතාට අවස්ථාව ලැබෙනවා ඔබගේ පැණි ඉදිරිපත් කරන්න.
ඔව් තෙරුවන් සරණයි.
ඔව් සාමුනාස, දැන් තවදුරටත් මේ අනිශ්චිත ස්වභාවයේ මම ඇත්තටම දැන් පුටුවක් එහෙම වාඩි වෙලා එහෙම ඉන්නකොට දැන් ව්‍යවස්ථාවේ ඇත්තටම මේක පරිවර්තනයක් කරනවා වගේ මම හස්පියාගෙන එහෙම තමයි හිතියේ. ඔකම දෙපාරක් විතර අත්දැක්කා. එහෙම ඉන්නකොට ඇත්තටම අද නිදිමත ස්වභාවයක් එනවා. එතකොට දැන් සිතට ඇත්තටම කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ දේවල් වල ඇලෙන්න ගැටෙන රෝගයක් ඔහේ සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට ඒ වගේ ස්වභාවයක් එනවා. එතකොට ඒ ස්වභාවය ඇත්තටම හොඳට සතියට අහු වෙනවා. ටික 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 නිින්ද යන ස්වභාවයකටම යනවා කියලා ගිහිල්ලා මා හිතාමත්ම පැහැදිලි ලොකු මේ පිරිසිදු ඊට වඩා දැනුවත් ස්වභාවයකට වගේ ඇතුලෙන් අවදි වීමක් වගේ වෙනවා. එතකොට ඒ ස්වභාවයේ හරිම පැහැදිලි හැමදේම වටපිටාවේ තියෙන හැමදේම හොඳට දැනුවා. එතකොට එහෙම ඉන්නකොට කියන්නේ සෑහෙන වෙලාවක් එහෙම ඉන්න පුළුවන්. දැන් වෙන වෙලාවල් වලට එහෙම කය හිතන ගතියකට එහෙම ඉරියව් මාරු කරන්න හිතෙනවනේ. එතකොට එහෙමවත් කරන්න ගියොත් කරන්න බැරි ස්වභාවයක් තියෙනවා. නමුත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඕන ඒ තියෙන වේදනාවන් ගොඩාක් ඈතින් තියෙනවා. ඉතින් අර ස්වභාවය ඒක සමාධි ස්වභාවයක් කියලා මට තේරෙනවා. එතකොට ඒ ස්වභාවයේ ඉන්න හොඳ නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒ ස්වභාවයකට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ.
ඔව් බඳුදී මහත්තයා තේරුම් අරන් තිනවා. හරි. ඉතින් ඒ කියන්නේ සමාධි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක සමාධියකදී අර හිත නැත්තම් ඒ ඉඳුරන් එක්තරා අන්දමකින් ටිකක් උද්දීපනය වෙච්ච ගතියක්, ප්‍රනීත වෙච්ච ගතියක්, හොඳට මතු වෙලා තියෙන ගතියක් තියෙනවා. ඉතින් හැබැයි ඒක සමාධිය අපි යොමනාවෙන් මුලදී පවත්වන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ උත්සාහයෙන් ඒක පැවැත්වීමක් තියෙනවා. ඒක සංස්කරණයක් තියෙනවා. සංස්කරණයක් එක්ක තමයි අපි මේ සමාධියක් පවත්වන්නේ. ඉතින් එතකොට මේ සංස්කරණ සහිතව පවත්වන තත්වයක එක්තරා අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. මොකද මේක සංස්කරණයක්නේ. ඉතින් ඒකයි අර චුල්ලසඤ්ඤිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තමන් අනිමිත්ත තත්වයකට හිත ගත්තාම අනිමිත්ත සමාධියකෝ ඒ තත්වයක් මේ අනිමිත සමාධියත් මම මේ සංස්කරණ අபிසංකරෝති කියලා මේ එකක් මේ සංස්කරණ වලින් තමයි තියෙන්නේ. මේ උත්සාහයක් හරහා තමයි තියෙන්නේ. පොඩ්ඩක් හරි මම ඒක නැවැත්තුවොත් ඔන්න ආයි කැඩෙනවා කියලා අර තමන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකේ ප්‍රණීතයි. අර නිකන් සරලව නිකන් ඇවිදිනකොට සරල දැනුවත් බවක් තියෙනවා වගේ නෙමෙයි. මේකේ යම්කිසි සුව ආස්වාදයක් තියෙනවා. යම්කිසි සහනයක් කිනවට වඩා සුවයක් තියෙනවා. සමාධි සුවයක් තියෙනවා. අර නිකන් තියෙනවට වඩා. ඉතින් ඒ නිසා ඔය දෙකම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපිට අවශ්‍යයි හිතට යම්කිසි නිකන් අර බැටරියක් charge කරනවා වගේ හිතේ ඒ සුවය නික්ලේශී භවයෙන් පවත්වීම, එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියන දේවල් යම් වෙලාවදී අවශ්‍ය වෙනවා. නැත්තම් හිත සම්පූර්ණයෙන්ම අපි සමහර ලාවට ඕවා කරන්නෙම නැතුව හිටියාම එක්තරා අන්දමකින් වල් වදින තත්වයකට එන්න පුළුවන්. ගාපු විතර්ක බහුල වෙන්න පුළුවන්. අපිට කියන්නේ මේ හසුරුව ගන්න බැරි තරමට සමහරට විතර්ක පහළ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්වයකදී හිත මුදා ගන්න මේ හිතේ ඇතුළත සමබරතාවය නැත්නම් මානසික සමබරතාවය මානසික සුවතාවය පවත්වන්න අවශ්‍යයි. ඉතින් ඒක අපි තමයි තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මෙහෙම එකක් අවශ්‍යද නැත්නම් අවශ්‍ය නැද්ද? මේ වෙලාවේදී හිත වැඩි කලබලයක් නැතුව කරදරයක් නැතුව සාමකාමීව තියනවද? එහෙම තියනවනම් එහෙනම් මේ බඳු සමාධියක් අවශ්‍ය නැහැ. හැබැයි දැන් වෙලාවට එහෙම නෙමෙයි. හිත නිරන්තර බොහොම කැළඹිලා වෙච්ච දේවල් නිසා, තමන්ගේ අසල්වාසීන් නිසා, තමන්ගේ අමුදරුවන් නිසා, රැකී ආරක්ෂා කටයුතු නිසා, මේ මොනවා හරි නිසා හිත හුඟා කැළඹිලා දැන් සමහර ලාවට අර ඒ සහනශීලී ගතියට ගන්න ටිකක් අමාරුයි. එහෙමනම් අන්න පොඩ්ඩක් සමාධියට නැවත යමු වෙලා ඒ සමාධිසෝයෙන් පොඩ්ඩක් හිත පවත්වලා ආයෙ ටිකක් හිත සුවපත් කරන්න. එහෙම නැත්නම් අර තුවාලේ පොඩ්ඩක් සමනය කරන්න. තුවාලේට බෙහෙත් ටිකක් දාන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිම ඒකේ ප්‍රයෝජනෙයි සලකලා අවශ්‍ය වෙලාවදී පාවිච්චි කරන්න තමයි තියෙන්නේ.
එතනත් සම්මතාරය එතකොට අපි සාමාන්‍යයෙන් අර අනිශ්චිත ස්වභාවයේ ඉන්න ස්වභාවයක්ම තමයි කියන්නේ නමුත් සමාධියක් ඇසිරු
සමාධියක් ඇසුරු කරනවා
නමුත් ඉතින් ඒක බාධාවක් නැහැ
දැන්
එහෙම සමාධි ස්වභාවයක් ඇසුරු නොකර අනිශ්චිත ස්වභාවයේ ඉන්නවට වඩා මෙතන අර
සෝය පැත්තෙන් වැඩි තියෙනවා සෝය පැත්තෙන් වැඩි ඒ වගේමයි කෙලෙස් සෑහෙන්න ඈතයි ඒ නිසා සමාධියෙන් අයින් වුණහමත් කෙලෙස් යම් වෙලාවක් යනකම් එන එකකුත් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් තියෙන්නේ ඉතින් අපි කෙලෙස් දුරු කරගන්න තමයි ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙ යුත්තේ. ඉතින් ඒ නිසා වඩා සමාධියෙන් දීම අපිම බලන්න ඕනේ මේක කෙලෙස් හඳුනගන්න කතරම් දුරට ප්‍රයෝජනවත්ද. දැන් හිතන්න අපේ හිත දැනටමත් නිශ්චල වතුරක් වගේ හොඳට පිරිසුදුව තියෙනවා නම් ඉතින් ඕක ආයේ අයිස් පෙට්ටිය දාන්න උවමනාවක් නැහැ. මොකද දැනටත් හරි පිරිසුදුයිනේ. එතකොට ඉතින් පොඩ්ඩක් මේ පිරිසුදු භාවය තුළ ඉන්න අඩු වෑයමකින් ඉන්න පුළුවන් දැම්මට කියලා තමයි බලන්න තියෙන්නේ. මුකුත් නොකර ඉන්නවා. හිතට කැමති තැනක යන්න ඉඩ දීලා. ඉතින් එයා එතකොට ගිහිල්ලා ආයෙත් පරණ මොනා හරි ඇදලා ගත්තොත් අන්න ඉතින් අපිට තේරෙනවා මෙයා තාමත් ගිහිල්ලා අර පරණ තැනටමයි යන්නේ. ඉතින් ඒක ඇල්ලත් ඒ කොටසත් ඇතරම විස්තර වෙනවා ඔය මහා ශුන්‍යත සූත්‍රයේම දැන් අමම නැවත්තපු තැනෙන් ඊළඟට දවසේ පටන් ගන්න තියෙන ඉතින් තමයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ පංචකාම සම්පත්තියක් තියෙනවා. එහෙන් බැලි බලන්න තියෙන බොහොම ලස්සන රූප තියෙනවා. කනෙන් අහන්න පුළුවන් ලස්සන මේ ලස්සන ශබ්ද තියෙනවා. නාසයෙන් විඳින ගඳ සුවඳ තියෙනවා. දිවෙන් තියෙන රස තියෙනවා. කයෙන් ලබන ස්පර්ශ තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි පංචකාමයන් කියලා කියන්නේ. ඉතින් ඒතකොට බුදුරජාන් වහන්සේ කියනවා විටින් විට යෝගාවචරය තමන් දිහා හැරිලා බලන්න ඕනේලු මේ හිත දැන් ඇසුරු කරන්නේ මේ පංචකාමයන්ගේ මොකද්ද? මෙයා තාමත් මේ පහෙන් එකක් ඇසුරු කරමින් ද ඉන්නේ. මේෙන් එකක් ඇසුරු කරන්න ගිහිල්ලා හිත නිකන් උද්දීපනය වෙලාද? උද්දාමයටපත් වෙලාද? නැත්නම් හිත නිකන් උඩට ඇවිල්ලාද? හිත නිකන් මලක් පිපුණා වගේ වෙලාද? මොකක් හරි මේ රූපයක් ඇසුරු කළා. සද්දයක් ඇසුරු කළා. ගන්ධක්සුවක් ඇසුරු කළා රසක් ඇසුරු කළා ස්පර්ශයක් ඇසුරු කළා අර හිතේ තිබිච්ච සරල ශාන්ත නිවුණ ගතිය වෙනුවට දැන් නිකන් හිත පිම්බිලා ඇවිල්ලා හිත නිකන් උද්දීපනය වෙලා ඇවිල්ලා හිත නිකන් පිපිලා ඇවිල්ලා මොකද මේ ලස්සන රූපයක් දැකලා නැත්තම් ලස්සන ගත් මේ ගන්ධක්සුවක් රසක් ස්පර්ශයක් සද්දයක් ඇහිලා හිත ඒක ඇසුරු කරන්න ගිහලා ඔන්න ආයිත් උද්දීපනය වෙලා ඉතින් මෙන්න මේ බඳු උද්දීපනයක් අපි කියන්නේ excitement එකක් කියලා. ඉතින් අන්නේ ඒ බඳු උත්තේජනයක් හිතේ ඇති වෙලාද රූප නිසාද මේ වෙලා තියෙන්නේ? සද්ද නිසාද මේ වෙලා තියෙන්නේ? ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් නිසාද මේ වෙලා තියෙන්නේ? කියලා එහෙනම් බොහොම අවංකව තමන්ගේ හිතම විටින් විට ප්‍රත්‍යක්ෂ කරලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඒ කියන්නේ අපි නිකන් පොඩ්ඩක් හිතට ඉන්න දීලා බලන්න ඕනේ. එයා දැන් පොල් ගහ ගන්නද යන්නේ, පුවක් ගහ ගන්නද යන්නේ කියලා.
එහෙම පැහැදිලි සමුදන්ත. එතකොට ඒ අර ස්වභාවයට ඇතුළු වීම අර ලොකු සාමිද්වංශයේ කියන නිත්තට අවදි වීම කියන එකද කියලා අර ලොකු සාමිද්වංශයේ එහෙම කතාවක් අර
කියනවනේ. ඔව්. දැන් එතන නිින්දට අවදි වීම කියන එක නම් ඇත්තම දැන් ඔය අපි කතා කරපු ඔය සමාධිවලදී ඒක සමාධියේ ගැඹුර වැඩි වුණාම අපිට සතිය දුර්වලලා තියෙන්නේ. සමාධියෙන් නිකන් වහයලාගෙන සමාධිය ප්‍රබලයි හැබැයි අවදි ගතිය අඩුයි. තේතෙන්ද අපි එක්තරා අන්දමකින් සතිය ටිකක් දියුණු කළා මේ தත්ත්වය සමබර කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මහා ගැඹුරක් සමාධියක ඉන්න ගත්තහම අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අපි නිකන් මොකද්ද ඒකට ගියා මොකක්වත් දැනීමක් නැහැ. හිත නිකන් සැඟුණා වගේ සි අවධානයක් නැහැ. නමුත් එතනට නෙමෙයි එන්න තියෙන්නේ අපි ඒක අවදි කරලා ගන්න ඕනේ. නිින්දට අවදි වෙන්න ඕනේ. පුළුවන් ද මේ தත්ත්වය නිකලෙස්ව නිමිති නොගෙන පවතිනවා හැබැයි දැනුවත්ව දැන ඉන්නේ දැන නොවයි එතනට හිත යන්නේ දැන තමයි එතන හිත ඉන්නේ දැන තමයි එතනින් එන්නේ කියලා අන්න ඔය දැනුවත් බව වැදගත් සතිමත් බව වැදගත් ඉතිහ සත්ත සම්පජානෝ හෝති මේ බව හොඳට දැනුවත්ව වාසය කරනවා කියලා බුදුන් වහන්සේ නැවත නැවත මේ තත්ත්වය අවධාරණය කරලා තියෙනවා. නැවත නැවත පාවිච්චි කරලා තියෙන මේ වචන කීපය ඉතිහ තත්ත සම්පජානෝ හෝති. යම් වාසයක් කරනවා, ඒ වාසය කරද්දී තියෙන තත්ත්වයේ හිතේ ස්වභාවය මෙන්න මේ වගේ කියලා හොඳට දැනුවත්.
ඔව්කොට එතනදී දැනුවත් බව අර සාමාන්‍ය අනිශ්චිතව ඉන්න ස්වභාවයට වඩා ලොකු දැනුවත් බව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද ඊට වඩා ගොඩාක්ම පිරිසිදු හොඳට හරිම තියුණු
තියුණු බවක්. හරි.
ඒකට ඇතුල් වීමත් බොහොම කියන්නේ අර නිදි යනවා වගේ ගිහිල්ලා ඉවරලා ලොකු දැනුවත් බවකට අවදි වෙනවා. සම්පූර්ණ සතිය හොඳටම තියෙනවා.
නෑ ඒක තමයි සමාධියක තියෙන සෝයේ තමයි තියෙන්නේ. දැන් කලබල අඩුයි, ඒ වගේමයි කෙලෙස් ළඟපාත නැහැ. ඉතින් බොහොම සුවසේ ඉන්න පුළුවන්. ඉන්ටර්සිටි එකේ යනවා වගේ ඉතින් පොඩ්ඩක් ඉන්න පුළුවන්. නිකන් අපි සාමාන්‍ය බස් එකේ යනකොට නම් ඉතින් එහෙම නැහනේ. උලන් වදිනවා, ඉතින් හංගන්න නගිනවා, සද්ද ඇහෙනවා, කෑ ගහනවා, හැමතැනම නවත්තනවා. ඊට පස්සේ පස්සට යන්න කියලා නිතරම කංකරච්චලේ. ඉතින් ප්‍රශ්නේ ගොඩයි. හැබැයි ඉන්ටර්සිටි එක නැද්දාම ටිකක් ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ. එතනින්ම ඔක්කොම ටික නැග්ග ගත්තට පස්සේ ආයෙ ඉතින් අපි හිතමු අන්තිම තැනින් තමයි බහින්න තියෙන්නේ. එතකන් ඉතින් සුවසේ ඉන්න පුළුවන්.
එහෙමයි සමුදෝස පහදෙදි. එතකොට ඒක පොඩ්ඩක් ඇස හිතියට කමන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිපුරම ඒකට මේ මොකද මොකද දෙපාරක් වගේ නෝන් ඊට පස්සේ ආයේ ස්වභාවයට ගියේ නැහැ.
ඔව්. ඒකේ ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට අපිම බලන්න ඕනේ දැන් හිතේ தත්ත්වය කොහොමද? හිතට යම්කිසි එබඳු සුවයක උවමනාව තියෙනවද? එබඳු සුවයක් තුලින් යම්කිසි මානසික සුවතාවයක්, ප්‍රණීතතාවයක් නැත්නම් අර වෙච්ච දේවල් වල පොඩ්ඩ ඒ වෙච්ච ටිකක් හැලහැප්පීම් වලින් පොඩ්ඩක් හිත අයින් කරලා නැවත සුවපත් කිරීමක් අවශ්‍යද? නැත්නම් අද මට කරගෙන යන්න පුළුවන්ද? එන ප්‍රශ්න වලට, අභියෝග වලට අර වගේ தத்துவයක් ප්‍රයෝගයෙන් නොකරත් මට ඍජුව මුහුණ දෙන්න පුළුවන්. ඒවා එන ප්‍රශ්න ටික කෙලස් දියුණු කෙලස් වටහා ගන්න, ඒකට ඍජුවම මුහුණ දෙන්න, මුහුණට මුහුණලා සටන් කරන්න තරම් මේ ශක්තිමත්ද කියලා ඉතින් අපිම තමයි තීරණය කරන්න වෙන්නේ. ඒක ඇත්තටම අවස්ථානුකූලයි නේද?
එහෙමයි
සර්.
මම ඒක පටන් ගන්න ගොඩක් ප්‍රබෝධමත්. ඇක්චුවලි නිකන් පුළුවන් මේ පිට වෙනවා එච්චරම් ප්‍රබෝධමත්. එන්නට මේ සක්මන පොඩ්ඩක් කරද්දී කියන්නේ දෙකක් වගේ මට යද්දී මට නිදිමත ගැටියක් වෙනවා. ඒක කිසිම නිදිමත ගැටියක් මේ ඇස් දෙක පියවෙන වෙනවා. මේ මම ඊට පස්සේ ඒක ආහාර ගන්න ඉස්සරගෙන ඉස්සෙල්ලා මේ සක්මන් භාවනාව කරන එක ඉස්සෙල්ලා එහෙනම් එක එක කියලා කළා මම බැලුවා. ඒ කියන්නේ තේන්නේ ඉතින් ගාන චිත්ත දිහා බලලා එහෙම බැලුවා ඒක නපයි. හරියනවද කියලා ඒත් නැහැ. මම සමහරවිට සක්මන පොඩ්ඩක් කරලා මම පරයන්කට යන අවස්ථා තිබ්බා. ඊට පස්සේ මේ ඔහොම ටික දවසක් තිබ්බා. ඊට පස්සේ මම මේ වීර්ය තව තවත් වැඩි කරගෙන ඒ නිදිමත උනත් මම සක්මන් භාවනාව කරා. මේ ඊට පස්සේ සාමෙන් වහන්සේ ඒක දැන් හරි ගියා. දැන් ඒක මේ ගැටලුව නිරාකරණය කරනවා නම් ඊට අමතරව සාමනන්ත මේ පරයන්ක භාවනාවේදී මම ඉස්සෙල්ල ඔබ වහන්සේට කිව්වා මට වේදනාව අර පෑස් විතර ගියට පස්සේ මට වේදනාවක් එනවා. ඒ වේදනාව ලොකු වේදනාවක් මට තේරෙනවා. ඒක එතලන් දිස්ලඟ එක් යන ගොඩක් ඇති වෙනවා නැති වෙනවා එහෙම කියලා. ඊට පස්සේ දවසේට ඇස්සලක් වුණ එහෙම කියලා. මේ ඊට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ ඒ සමහර දවස්වලට එනවා. ආවට දැන් වේදනාව මෙන් වෙලා තේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හරි.
මට එකම වේදනාවක් වගේ තමයි දැන් පේන්නේම ඒක. හැබැයි ඒ වුණාට මට දැන් නිදි පුළුවන්. ඒ වේදනාව වෙනදට වේදනාව ආවම මම ඉරියව් මාරු කරනවා එහෙම කිව්වට දැන් එහෙම නිදි පුළුවන්. මට ඕන වෙලාවක ඉන්න පුළුවන්. හැබැයි ඒක හැමදාම තෙන්නේ නැහැ. සමහර දවස්වලට නැහැ ඒ වගේ. ඒක විශ්සකෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ.
හරි.
ඊට අමතරව මට දැන් හිතට නිරායාසයෙන් සිතුවිලි ගලාගෙන එනකොට මට ඒක දැනෙන්නේ අර සිත් එතනල කියනවා කියලා. ඒක සිතුවිල්ල එතන මේක සංසිද්ධිය ඒකෙන් සිතෙන් ගැලවිලා ඒක ඉක්මනට නෑදිය වෙලා යනවා. සිත ඊට පස්සේ තමයි යන්නේ. මම ඒකට සිත් දිහා බලන්නේ මට අර කියන්න මේක රාග සිතක්ද මේක දේශ සිතක්ද කියන්නේ කියලා හිතෙන්නේ නෑ. මම තංගර සිත්තේ වෙනස් වීම දැනෙනවා විතරයි. මට අර ටික සමාරි නැදී එහෙම හිතන්නේ.
හරි.
මේක මොකක්ද
කියන්නේ? ඔව්. දැන් හොඳයි. හොඳයි. අතන ඕක තත්ත්වය තමයි දැන් අර මං කිව්වේ අද මං දීපු උපමාවේදී මං ගත්තේ මේ උපක්‍රමයේ වශයෙන් අර අජ්ජත් ශුන්‍යතං මේ කියලා ඇතුළත ශුන්‍යතා ස්වභාවයක් ඇති කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා කියලා. ඒක විස්තර කරද්දී මං උපමාවට ගත්තේ උදාහරණයට ගත්තේ ධාතු මනසිකාරය. දැන් ධාතු මනසිකාරයේදී මුලදී මේ ලක්ෂණ මේ තියෙන කියලා අපිට වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්. මේක තද ගතිය, මේක රළු ගතිය, මේක උණුසුම, මේක සිසිලස, මේක සෙලවීම කියලා හොඳට ඒවා පේන්න ගන්නවා. නමුත් කාලයක් ඔක දැක දැක ඉන්නකොට මේ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. දැන් මේක තද ගතියක්ද, මේක මේ උණුසුමක්ද, මේක සිසිලසක්ද, මේක ගොරෝසු ගතියක්ද කියලා වෙන් කරගන්න බෑ. ඉතින් ඔය තත්ත්වෙම වේදනානුපස්සනාවේදීත් එනවා. වේදනානුපස්සනාවේදී එන්නේ මේක තේරෙනවා. මුලදී නම් මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කියලා තමන්ට හොඳට ඒක වර්ග කරලා දැනගන්න පුළුවන්. වෙන් කරලා දැනගන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට එහෙම වෙන් කරගන්න බෑ. මොකද්දෝ වේදනාවක් තියෙනවා. සැපද දන්නේ නැහැ, දුකද දන්නේ නැහැ, උපේක්ෂාවද දන්නේ නැහැ. මොකද්දෝ වේදනාවක් තියෙනවා. හැබැයි ඒක හරි ඉක්මනට ඇතිලා නැතිලා යනවා එච්චරයි. ඉන්න පුළුවන් හැබැයි. අර කිව්වා වගේ හැබැයි මේක දිහා දරාගෙන ඉන්න පුළුවන්. තියෙන්නේ මොකද්ද මොන જાති එකක්ද කියලා හොයාගන්න බෑ. ඉතින් ඕකම චිත්තානුපස්සනාවට ගියාම චිත්තානුපස්සනාවේ මුලදී අපිට පුළුවන් ආ මේක රාග සිතක්, මේක මෛත්‍රී සහගත හිතක්, මේක ද්වේෂ සිතක්, මේක ඇවිල්ලා පිටමු නෙක්ඛම්ම සිතක්, මේක ඇවිල්ලා විසිරිච්ච හිතක්, මේක ඇවිල්ලා සංසිඳිච්ච හිතක් කියලා. ඉතින් අපිට ඒ විවිධ අන්දමේ සිතුවිලි වර්ග හොඳට දැනගන්න පුළුවන්. හැබැයි කාලයක් එක බල බලා ඉඳන්දී දැන් හොයන්න බෑ මේක මොකද්ද කියලා. හොයන එක වෙහෙසක්. හැබැයි සිතුවිලි පොඩි පොඩි කෑලි කෑලි එනවා. අහවල් જાතිය එකක් මේක කියලා හොයන්න බෑ. හොයන්න අවශ්‍යත් නැහැ. නොසෙවිය යුතුයි අත්‍තරම කියනවනම්. හොයනවා කියන එක නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් උතෙන්ට තමයි අපි කියන්නේ මේ පාට මැකිලා ගිහිල්ලා කියලා. මුලදී මේවා වෙන්වෙන් වශයෙන් හඳුනගන්න ඒවා විවිධ වර්ණ තිබුණා. දැන් මේවා විවර්ණ වෙලා. ඉතින් උතන මේ විරාගයේ පහළ වෙනවා කියන එක විස්තර වෙන්නේ ඔන්නෙ විදිහට. ඒ කියන්නේ හිතන්න දැන් මම දෙන උපමාව තමයි අත්‍තර මේ කටුකුරු සානන්ද දීපු උපමාවක්. ඒ කියන්නේ අපි හිතමු හරි ලස්සනට ඇඳපු රේඛා සටහන් තියෙන දියසායන් චිත්‍රයක් තියෙනවා. චිත්‍රය අපිට පේනවා. දැන් ඒකේ ගෑනුන් ඇඳලා තියෙනවා, පිරිමින් ඇඳලා තියෙනවා, ළමයි ඇඳලා තියෙනවා, මල් ඇඳලා තියෙනවා, ගෙවල් ඇඳලා තියෙනවා. ඉතින් හොඳට ඒ රේඛා වලින් ඒවැ මායින් ලකුණු කරලා හරි ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් ඒක හැබැයි කෙලස් පහළ වෙනවා. හැබැයි යම් වෙලාවක අපි දුන් මේකට වතුර ටිකක් පැක්කිරිලා මේවා ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. දැන් වෙන් කළා අඳුර ගන්න අමාරුයි. දැන් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා. දැන් ඔන්න එතන තියෙන විරංජනයක්. මෙතන ඇලෙනවා නෙමේ හිත. දැන් ඕකෙන් හිත අයින් වෙනවා. හිත ඒකට තරම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. හිතේ දැන් පහළ වෙන්නේ විරාගයක්. රාගයක් වෙනකොට විරාගයක් පහළ වෙන්නේ. එතකොට අපි ඔය தත්ත්වය භවනා යෝගියෙක් අත්දකින්නේ ඔය දැන් ඔය විස්තර කරපු ටික තමයි. කියන්නේ එයාට දැන් සිතීලි වෙන් කරගන්න බෑ. දැන් තියෙන විරාගී ස්වභාවයක්. දැන් වේදනාවන් අහවල් જાතිය වේදනාවේ මේ තියෙන්නේ කියලා වෙන් කරගන්න බෑ. ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. ඊළඟට ධාතු පැත්තෙන් කියනනම් ධාතු උනුත් මෙන්න මේ අහවල් ධාතුවේ මේ කියන්නේ කියලා වෙන් කරගන්න බෑ. ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. ඒක කිසි වරදක් නෑ. යන විදිහට හොම්ම යන්න. දිගට කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඔව්.
හම්බුනනේ අර සක්මන් භාවනාදී මෙතිවස ගැතිය වගේ අපිට මට ගියේ මගේ සමන්ත
නෑ. එතන ඉතින් පොඩ්ඩක් සමාධියට බරගතිය තියෙන්නේ. ඔව්. සමාධියට හිත ටිකක් නැඹුරු වෙලා තියෙනවා. ඉතින් එතකොට හිත කැමැති ටිකක් විවේකයෙන් ඉන්න ඒ සමාධිය තුලට වෙලා ඉතින් අපි චුට්ටක් ඉතින් ওই දෙක සමබර කරගන්න අවශ්‍යයි. දැන් සමහර වෙලාවට හිතර ටිකක් විවේකයෙන් ඉන්න දෙන්නත් ඕනේ. සමහර ලාට ආව පොඩ්ඩක් නැගිටවලා අරගෙන එයා ලව්ව වැඩේ ගන්නත් ඕනේ. Taman තමයි තීරණය කරන්න ඕනේ. දැන් මෙයාට පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දෙනවද, එහෙම නැත්නම් පොඩ්ඩක් මෙයාව අවදි කළා, සතිය දියුණු කළා, සම්පජඤ්ඤය දියුණු කළා, ඒ නුවණ දියුණු කරන්න උත්සාහන්ත වෙනවද කියලා Taman මේ සමබරතාවයේ තීරණය කරන්න ඕනේ.
සමහර වෙලාවට කවුරු හරි මොනාහරි අතෝ චේතනාවක් පහළ වෙලා ඉති කියනොත්තරේ ඒ උනානේ සමහර වෙලාවට ඉගෙන මැචුලි පිට වෙනවා. දැන් ඒ වගේ වුණහම තරකම එහෙම වචන නෙමෙයි. මේ එහෙම වුණාම දැන් ඒකට කවුරු හරි ප්‍රතිචාර දක්වද්දී දැන් මගේ හිතට මට මොනාහරි කවුරු හරි ඉදට දෝෂාරෝපණයක් ඒ වගේ මොනාහරි කරනකොට මම ඒකද විශ්වාස ඒක මගේ සිතිහා බලාගෙන ඉන්නාම ඒක මොනාද වෙන්නේ කියලා ඒක නේද තමන්න කරන්න ඕනේ.
නැත්තම් කොහමද? වැරද්දක් නෑ. ඒ කියන්නේ නැත්තම් ඉතින් අපි ඔක්කොටම උත්තර බඳින්න ගියොත් ඉතින් හරි අමාරුයි. මොකද ඉතින් ඒත්තු ගන්නවට ඔව් ඒක කරන්න දෙයක් නෑ ඉතින්. හොඳයි.
තෙරුවන්
සරණයි.
ඊළඟ දහම් ගැටලු ශ්‍රී ආශිර්වාද ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා. ඔය ප්‍රශ්නේ මේ අවුරුදු 2600 ඉරකල්නොත් අහලා තියෙනවා. අහලා තියෙන රජ කෙනෙක්. එයා තමයි මහානාම රජතුමා. ඉතින් මහානාම රජුරෝ ඇත්තටම කියනවා නම් මේ හොඳට දහම ප්‍රගුණ කරපු කෙනෙක්, ආර්ය පහවැයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් රජ කෙනෙක් වුවාම ඉතින් බොහොම කාර්ය බහුලයි. ඉතින් එයා ඇත්තු ඉන්න තැනටත් යනවා. දැන් මේ කාලේ වගේ නෙමෙයි. ඉතින් ඒ කාලේ ඉඳ තියෙන ඉතින් අස්ස සේනා අත් මේ ඇත් සේනා පාබල සේනා ඉතින් ඔහොමනේ. ඉතින් තා මේ රජතුමාන් තින් සමානලාවට ඇත්තු ඉන්න සේනාව බලන්නත් යන්න වෙනවා, අශ්වය ඉන්න සේනාව බලන්නත් යන්න වෙනවා, පාබල සේනාව බලන්නත් යන්න වෙනවා, ඊළඟට රජවාසලේ කටයුතු බලන්නත් යන්න වෙනවා, ඊළඟට නඩු අහන්නත් සිද්ධ වෙනවා. ඉතින් බැලුවහම බොහොම රාජකාරි බහුලයි. ඒ නිසා මේ මහානාම රජතුමාත් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම ඇවිල්ලා බොහොම රාජකාරි බහුලයි. ඉතින් මේ වගේ තැනකදී මම මරණයට පත් වුණොත් මොකද්ද වෙන්නේ? හැබැයි ඉතින් මේ රජතුමා දහමක් ප්‍රගුණ කරපු හොඳට, ඒ කියන්නේ විපස්සනාවක් වැඩිච්ච ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙක්. ඉතින් එහෙම ඉඳද්දිත් මෙයා මේ ප්‍රශ්න අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මේ දී මේ ගිතෙල් කලයක උපමාවක්. දැන් කලයකට ගිතෙල් පුරවලා ඒකේ කට බැඳලා ඊට පස්සේ වතුර යටට අරන් යනවා. අපි තුමු ගඟක වතුර යටට අරන් යනවා. අරන් ගිහිල්ලා ඉවරලා වතුර යටදී කලේ බිඳිනවා. දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් රජතුමා කියනවා ස්වාමීනි මේ අර මේ කලේ ඒ වලං කෑලි ටික යටට යනවා. ගිතෙල් ටික මතුවෙලා එනවා. නිතෙල් ටික හැල්ලුවින් ඉතින් ඒ ටික වතුරේ මතු පිටට එනවා. තිය ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්ස කෙනෙක් හොඳට මාර්ගයක් දියුණු කළා මාර්ගයක් වඩලා හොඳට තමන් තුළ ඒ වුමනා කරන කුසලතාවයන් ගුණධර්ම දියුණු කළා තියෙද්දි ඒත් හැබැයි මරණයටපත් වෙන මොහොත සමාහයට අර වගේ යම්සේ අවිනිශ්චිත තැනකදී මේ බලාපොරොත්තු නොවෙච්ච තැනකදී අවිනිශ්චිත තැනකදී ඇක්සිඩන්ට් එකකදී ඔයගේ මොහක් හරි තැනකදී තමයි සමාහයට ඔන්න මරණයටපත් උනේ ඒත් අර හිත කාලයක් ප්‍රගුණ කළා තිබුණේ අර නිවැරදි පැත්තක්නේ කාලයක් ප්‍රගුණ කළා තිබුණේ කුසලතාවයක් කාලයක් ප්‍රගුණ කළා තිබුණේ කුසල් ස්වභාවයක් ඉතින් එහෙමනම් අර ගිතෙල් ටික ආයෙත් මතුවෙලා උඩට එනවා වගේ එයාගේ හිත මතුවෙලා සුගතිගාමි පැත්තකට යනවා නිවැරදි පැත්තකට හැරෙනවා ඒ නිසා අපිට කියන්න බෑ අපි කොයිතරම් බණ භවනා කළා තිබුණත් කොයිතරම් මෙවැනි දහමක් ප්‍රගුණ කළා තිබුණත් ඉතින් මරණය කොයි විදිහට සිද්ධ වෙයිද කියලා ඉතින් කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් මේ ප්‍රගුණ කරපු తত্ত্বය Tamanට පිහිටට සිදිරිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා පෙන්නන්නේ කොයිතරම් අකරතැබ්බයක් සිද්ධ වුණත් කොයිතරම් අවිනිශ්චිත දෙයක් සිද්ධ වුණත් ඒ Taman හදාගන්න තියෙනවා නම් Tamanගේ හිත වඩාගෙන තියෙනවා නම් Tamanගේ හිත ඒ හිත ඒ අවසාන මොහොතේදී නිවැරදි දිශාවට යනවා. නිවැරදි දිශාවක් ගන්නවා. ඒ නිසා අපි ඒකයි මැරෙන්න කලින් ඕනේ අපේ වැඩේ කරගන්න. මැරෙන මොහොත ගැන අපිට කියන්න බෑ. එතෙන්දී අපිට පාලනයක් නැහැ. මැරෙන්න කලින් හිත ප්‍රගුණ කරලා තියෙනවා. මැරෙන්න කලින් හිත පුළුවන් තරම් නිවැරදි දිශාවකට හරවගෙන ධර්මයක් ධර්මයේ ඇසුරකට නැත්තම් ධම්මානුධම්ම ප්‍රතිපදාවකට හරවගෙන තියෙනවා. එහෙමනම් ඉතින් මැරෙද්දී මරුණට පස්සේ හිත බේරගනී කියලා නැත්තම් ඒ අපි වඩපෝ ධර්මතාව නැත්තම් ඒ අපි දිනු කරපු ධර්මානුධර්ම ප්‍රතිපදාව අපිට පිහිටට එනවා කියන එක තමයි තේරුම් ගන්න
තියෙන්නේ.
ඔව් ඇත්තටම මේකෙදි කරපු සතිපට්ඨාන
සූත්‍රය
ඔව් ඒක තමයි දැන් මේ ඉරිදා කරපු ධර්මදේශනාවල සතිපට්ඨාන සූත්‍ර දේශනා ටික ඇත්තටම මට එක මෑණි කෙනෙක් ලියලත් ගෙනල්ලා දුන්නා තාම මුද්‍රණය කරගන්න බැරි වුණා බලමු අපි ඉස්සරහදී මේ ඒක මුද්‍රණය කරගන්න ඉතින් ඒ කියන්නේ දැන් මේවා කවුරු හරි අහලා ඊට පස්සේ ඒවා කම්පියුටර් එකක ටයිප් කරලා ඒ වගේ සෝදුපත් කියවලා ඒ ඔක්කොම ඉතින් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් මුද්‍රණය කරන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟට අපි ඇතුළුව යෝෂි වන්‍යාරච්චි දෙපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මට මේ දැන් භාවනාවක් නොකරන අවස්ථාවල හිත මධ්‍යස්ථ ස්වභාවයේ උපාදාන අඩුවෙන් පවතින අවස්ථාවල යම් ආකාරයක ශුන්‍යතාවයක් අතිස්නා කියලා තේරෙනවා.
හරි.
බොහොම සුළු ප්‍රමාණයක. හැබැයි ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ එක ආයතනයක් හරහා තමයි ඒක සමුක දැනෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අස්පෙකින් පේන අරමුණු වල තමයි දැන් මේ අර සංඥා වෙනස් වෙලා ඒ කියන්නේ දැන් අර ධාතු ස්වභාවයන් ඔක්කොම කලවම් වෙලා වගේ ඝන දේවල් වල වගේ ස්කලන ස්වභාවයක පේනවා එහෙම නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා වගේ ඒ අතරින් අර කූඹි ගුල වගේ නිකන් නලියන ස්වභාවයක් පේනවා ඒ ස්වභාවයෙන් ස්වාමීන් වහන්සේ ලිතුවත් නැතත් කැමති වුණත් නැතත් හැමතිස්සම මතුවෙනවා මේ මධ්‍යස්ථ ස්වභාවයේ ඉන්නකොට මේ හැබැයි උපාදානයක් ඇතුළුනොත් ඒ කියන්නේ මම කල්පනා කරන්න හදි කවුරු හරි එක්ක වැඩ කරන්න ගත්තොත් ඔය ස්වභාවයත් පේන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේකේ තායි පිටපස්සට යන්නත් බෑ කියලා තේරෙනවා. ඒ කියන්නේ මම කැමති උනත් නැතත් මට ඒ ස්වභාවය නිකම්ම පැනෙනවා.
හරි.
හතයි දැන් අනිත් ආයතන හරහා මේ ස්වභාවය වක්තර ගන්න ටිකක් වීර්ය පිට
ගන්නවා. නෑ එහෙමම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ උතන අන්තිමට හිතනේ බලපාන්නේ. දැන් අපි යම් හෝ ආයතනයක් ප්‍රයෝගී කරගෙන හිතේ ශුන්්‍යතාවයට පත් වුණා නම් ඒ හිතේ ඒ தත්ත්වේ පාත්තන්නයි තියෙන්නේ. අපි ආයෙත් ගිහිල්ලා ඇහෙන ශබ්ද හරහා ඒ தත්ත්වේ ගන්න, ගඳ සුවඳ හරහා ඒ தත්ත්වේ ගන්න, රස හරහා ඒ தත්ත්වේ ගන්න කියලා එහෙම ඉතින් ව්‍යායාම් කරනවා වෙනුවට චිත්තානුපස්සනා පැත්තට දාගත්තට පස්සේ දැන් කොහොම ගියත් අන්තිමට හිතේනේ එක්තරා අන්දමක චලනය වීමක් වෙන්නේ. එක්තරා අන්දමක සිතුවිලි ජනනයක් ඇති වෙන්නේ. හිතනේ සංස්කරණ කරන්නේ. එතකොට මේ හිත ඇතුලේ කෙරෙන සංස්කරණ රාශිය තමයි නවත්තන්න තියෙන්නේ. ගඳ සුවඳක් දැනෙනවා වෙන්න පුළුවන්, රසක් දැනෙනවා වෙන්න පුළුවන්, ස්පර්ශයක් දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක පාදක කරගෙන හිතයි සංස්කරණ කරන්නේ. එතකොට එහෙනම් කොයි ආයතනයෙන් ආවත් කමක් නැහැ. හිතේ සිද්ධ වෙන මෙන්න මේ සංස්කරණ අඩු කරගන්න. සංස්කරණ සමනය කරගන්න. අපිට පුළුවන් නම් අපි එතන කෙලින්ම අර හරි නිකන් මේ සම්දිස්ථානෙට කෙලින්ම පහර දුන්නා වගේ. අපිට බෑ ඔක්කොම පාරවල් වලට පහර දෙන්න. හැබැයි අපි ලස්සන්ට මේ අදාළ ප්‍රධාන තැනටම තමයි අපි එල්ල කරගෙන ඉන්නේ. එතන තමයි අපි සතිය පිහිටවන්නේ. එතන ගැන ඒ ගැන තමයි අපි අවධානයෙන් ඉන්නේ. එතකොට ඉතින් හැම කොට දාගත්තා වගේ තමයි.
කණෙන්
ඇහෙන සද්දවලට
උපාදානය එනවා කියලා තේරෙනවා. දැන් ওই මත්ස්‍ය ස්වභාවය වෙනස් වෙන පැතිය එන්න ගත්තාම දැන් අපිට සින්දුවක් හරි අපිට සින්දුවක් හරි එනකොට ඒ සින්දුවත් එක්ක සිහිය සමාන්තරව යන ගතියක් තියෙනවා. ඒක අල්ලගන්න බැහැ.
හරි.
ඒ වචනත් එක්ක සමාන්තරව යනවා. හැබැයි ඒක එහෙම කරලා ඒක වෙන්නේ නැහැ වගේ දැනෙනවා.
කමක් නැහැ. ඉතින් නිකන් ඒක ඉබේ පේනවා නම් කිසි වරදක් නැහැ. මොකද එතකොට ඉතින් ඒක අපිට වාසියට හරව ගන්න පුළුවන් නේ. දැන් මෙයා විසින්ම පෙන්ලා දෙනවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒකේ තියෙන මොකද්ද විරාගී ස්වභාවයක්. එයා විසින්ම පෙන්ලා දෙද්දි ඉතින් අපිට ඒක වාසියට හරව ගන්න පුළුවන්. හැබැයි එහෙම තත්වයක් නොමැති තැනකදී අපිට කෙලින්ම හිත දිහා බලලා හිත බේර ගන්න පුළුවන්. හිතේනේ උපාදාන සිද්ධ වෙන්නේ. අපි තුමු දැන් අපිට රසයක් හරි කෑමක් ගන්නකොට නැත්නම් තවත් කෙනෙක් එක්ක කතා කරනකොට ඔය දේ තවත් ගන්න බෑ. අපිට පුළුවන් අපේ හිත දිහා බලන්න. හිතේ කොහොමද සිද්ධ වෙන්නේ උපාදානය? මේ කියන කෙනා කෙනේ යල්මක් ඇතේනවද? කියන කෙනා කෙනේ ගැටීමක් ඇතේනවද? හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා එතකොට ඒ මුල් තැන මුල් ස්වභාවයට හිත යොමු කරගෙන අවධානය යොමු කරගෙන එතන විපස්සනාවක් වඩන එක හරි නැත්නම් විපස්සනාවක් කරනවා කියනට වඩා උපාදාන වලින් තොරව හිත පවත්වන්න උත්සාහන්ත වීම වඩා ප්‍රයෝජනවත් වෙනවා. සම්පූර්ණයෙන්ම. ඔව් සම්පූර්ණයෙන්ම. ඒක ඇත්ත. ඒක ඇත්තම දැන් ඔය ඒක බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා. සතාරක්ඛේන චේතසා විහෙරෙස්සති. ඒ කියන්නේ සතියෙන් සතිමත් නැමැති ආරක්ෂාව තමයි යාර තියෙන්නේ. ඔව්.
බොහෝම
පිස්සාවෙන් හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව චක්තිකා වස්නායකට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම සෑහෙන කාලයක් ඔබ වහන්සේගේ ධර්ම දේශන අහලා බණ භාවනා කරනවා.
ඔව්.
මම ඉස්සර වෙලාම සක්මන් භාවනාව විනාඩි 40ක් විතර කරනවා ස්වාමීන් වහන්සේ. දැන් සෑහෙන කාලයක් කරනවා. දැනට මම අර අන්තිමට අරමුණු එන්නේ නැති තත්ත්වයට ගන්නේ නැති තත්ත්වයට ආවට පස්සේ පරියන්කේට යන්නේ. පරයන්කේදී ටිකක් විනාඩි 10ක් විතර වගේ ගියාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ අනුසති සභාවට වගේ එන්නේ. එතෙන්දි මම විනාඩි 4ක් විතර අර කැඩි කැඩි තමයි ස්වාමීන් වහන්සේ භාවනා කරන්න වෙන්නේ. ඒ විනාඩි 10ක් ඒ තත්ත්වෙන් හිටියාම ආයෙත් හිත විසිරෙනවා, ඊට පස්සේ හිත දිහා බලනවා, ආයෙ මේක කරගත්තම ආයෙත් ටික වෙලාවක් ඉන්නවා. එහෙම තමයි ස්වාමීන් වහන්සේ
හරි
මේ භාවනාව වෙන්නේ.
කමක් නැහැ.
ඒ වුණත් දැන් මෑතකදී ඉඳලා ස්වාමීන් වහන්සේ අර පරිසරයේ හේතු මත මට මුලින් කරන්න බැරි වුණාක් මම භාවනාව. පළවෙනි වෙද්දී පරයන්කේට ගිහිල්ලා ආනාපාන සතිය වඩලා ටික වෙලාවක් ඉන්නකොට අර අනිසිත ස්වභාවයක එකපාරම එනවා ස්වාමීන් වහන්සේ.
හ්ම්.
ඇඟ හෙලෙන්නේ නැතුව නිකන් ගල් ගහලා වගේ හිත නොසෙල්වීම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් සත්‍යයකට වගේ එනවා, හිත හෙල්ලෙන්නේම නැහැ. එහෙම මට පැයක් උම එක දිගට ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නිදිමත එන්නේ නැහැ. සද වේලා වගේ ඇඟ තියෙනවා. මට හිතෙනවා මේ වෙලාවට මම පිළිවි කියන මට සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. හොඳට අවදියෙන් ඉන්නේ.
හොඳයි.
මේ විදිහට ඉන්න පුළුවන්.
මීට කලින් මෑණිය මොනවද කළා තියෙන්නේ? කියන්නේ දැන් කියන්නේ මොනා හරි ආනාපාන සතිය දිගට වැඩුවද, නැත්නම් පිම්බීම හැකිනීම වගේ භාවනාවක් නිතර වැඩුවද, නැත්නම් ධාතු මනසිකාර්ය වගේ දෙයක් නිතර වැඩුවද, වේදනානුපස්සනාවක් වගේ එකක් නිතර වැඩුවද, මොන වගේ එකක්ද කළේ?
ඔව් ස්වාමීන් වහන්සේ, මම මුලින් කරේ ආනාපාන සති භාවනාව.
ඔබ
වහන්සේගෙන් උපදෙස් ගත්තාම ඒක විස්තර කිව්වහම ඔබ වහන්සේ කිව්ව මට මේ දැන් අල්පනා සත්‍යයක් වගේ තමයි තියෙන්නේ, දැන් විපස්සනාවට දාන්න කිව්වා ස්වාමීන් වහන්සේ.
හරි.
ඊට පස්සේ මම අර වේදනාව බලන්න පටන් ගත්තා, ධාතු එම් බලලා තමයි කොයි මට්ටමට ආවේ ස්වාමීන් වහන්සේ.
හරි.
දැන් අර මේ සක්මනේ ඉස්තර වෙලා කරේ නැති හින්දා තමයි පරිණාම කිව්වම අර විදියට එන්නේ.
ඔව් ඒක තමයි. දැන් සමාධිය වැඩි තාමත්. තාමත් සමාධිය වැඩි, පරයන්කය වෙනුවට සක්මන තමයි තව වැඩි කරන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ අර ඉස්තර දැන් භාවනා පටන් ගනිච්චි කලමින්ම
සක්මන් භාවනාවම කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක වඩා සුදුසුයි. මොකද අපි සතියනේ ඉස්සරහට ගන්න ඕනේ. මොකද ඔතෙන්දී සතිය යටපත් වෙලා සමාධිය ඉස්සරහට එන්න පුළුවන්. ඒක ටිකක් මේකේ අහිතකර පැති තියෙනවා. අවාසිදාහකට පැති තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම සමාධියට වඩා සතිය තමයි ඉස්සරහින් තියාගන්න තියෙන්නේ. අපි සක්මන අමතක කරන්න කරන්න වැඩියෙන් පරයන්කය කරන්න කරන්න අපිට සතිය අමතක වෙනවා, සමාධිය ඉස්සරහට එනවා. ඒක ටිකක් අනතුරුදායකයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මන කරලා මම පරයන්කයට ගියාම අර හිත අරමුණු ගන්න නැතුව විනාඩි 10ක් 15ක් ඉන්නවා, ආපහු පිටි විතර එනවා
ස්වාමීන්
වහන්සේ. ආහ්. ඊට පස්සේ මම ආපහු හිත දිහා බලනවා, මොකක්ද ආවේ මට මේ මොන මේකක්ද ඇවිල්ලා තියෙන්නේ, රාගයක්ද කාමයක්ද කියලා බලලා ඊට පස්සේ ටිකක් කලින් ඉන්නකොට ආපහු
අරමුණු නැත්තේ තේරෙනවා. හරි. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ ඒ දේ දිපාවනාවේ. ඔව්. ඒ යන විදිහ හොඳයි. ඒක හොඳයි. ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපේ මේ කියන්නේ මහා ගැඹුරු සමාධියකින් දීම හිතට ඔය වගේ සිතුවිලි එන්න දීම තුළ තමයි ඇත්තටම භාවනාවට උමනා කරන අමුද්‍රව්‍ය ටික හැපෙන්නේ. අපි ටිකක් නොගැඹුරු මට්ටමක ඉන්නවා. එතකොට ඔන්නේ ආයිත් අරමුණු ගන්නවා. උපාදාන කරනවා. එතකොට හැබැයි සතියෙන් පේනනවා මෙයා ඔන්න ආයිත් උපාදාන කළා කියලා. අරමුණු නැවත අසුරට ගියා කියලා. ඊට පස්සේ තින් අපි ආයේ ඒක තේරුම් අරගෙන අතහැරලා දානවා. සතිමත් වෙනවා ඒ ගැන. එතකොට ආයෙත් ඒක ෂේ වෙලා යනවා. ඊට පස්සේ අන්න ආයෙත් හිත විවේක වෙනවා. ආයෙත් විවේකේ පවත්නවා. ආයෙත් උන හිත ගිහිල්ලා ඇලෙනවා. ආයෙත් සතියෙන් පෙන්ලා දෙනවා. ආයෙත් අතහරිනවා. ඉතින් ඔය වගේ මේක නැවත නැවත කරන්න සිද්ධ වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට නම් සැබෑ ජීවිතේ නිකන් සාමාන්‍ය ගෙදර ඉන්න වෙලාවට මට හැමතිස්සෙම සිත දිහා බලනවා ස්වාමීන්
වහන්සේ. නෝ ඒක හොඳයි. ඒක හොඳයි.
මගේ
අතින් පවත් පෞසිතුවිල්ලත් ආවේ පවත්ද කියනක හැමතිස්සෙම යටි හිත කියනවා වගේ සිත බලන්නම හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක වැරද්දක් නෑ. නෑ නෑ නෑ. ඒක ඒක වැරද්දක් නැහැ. ඉතින් ඒකෙන් හැබැයි ඉතින් මේ අපිට ලොකුවට චෝදනා කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි පුළුවන් තරම් පිරිසුදුව ඉන්න, පිරිසුදුව කය වචනය සිත හසුරවන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ.
බලන්න.
හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. හැබැයි හිතට උඟාක් අර වද දෙන ගතියකට යන්නත් එපා. ඕකේ මධ්‍යස්ථභාවයකට එන්න. ඒ කියන්නේ දැන් අපි ඇත්තට උඟා චෝදනා කරන පැත්තට ගියොත් එතනත් ටිකක් වෙහෙසයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඉන්න තියද්දි මට හැමතිස්සෙම මම හිතනවා කි අරමුණක් නැතුව මම ඉන්න ඕනේ කියලා.
එහෙම
හිත ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේන්ට
කියහම
අනුසුත් ස්වභාවයට ගන්නවා. එහිමම තමයි නින්ද යන්නේ.
හරි. හරි. හොඳයි. ඒක වඩා හොඳයි. යන විදිය හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව චින්තා හිති ආරක්ෂිත පත්‍රාන බ්ලොග්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාවේ අර ධ්‍යාන වඩන එක ගැන ඔබ වහන්සේ කිව්වේක මට පොඩ්ඩයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් භාවනාව මුලින් වඩාගෙන එනකොට මට තේරිලා තිබ්බා එතකොට නම් අර ධ්‍යාන අංග තියෙනවා කියලා. හැබැයි මම ඒ කාලේ ස්වාමීන් වහන්සේගෙන් අහුවම කිව්වා ධ්‍යාන අංග කියන්නේ ධ්‍යානයක් නෙමෙයි කියලා. ඉතින් පස්සේ කාලෙක මම තේරුම් ගත්තේ ඒ වෙලාවේ අර ක්ෂණික සමාධිය කියන එක වෙන්නේ නැති වෙනවා ඇස්සේ කියලා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ මුල් කාලේ නම් අර ප්‍රීති සුඛ එහෙම තියනකොට මම තේරුම් ගත්තා මේ දැන් අර ධානාංග වලින් එහෙම තියනවා කියන එක. දැන් මේ වෙනකොට අර අනිවස සමාධියට යනකොට ඒ ප්‍රීති සුඛෙදි ඉන්නේ. ඉතින් එතකොට මම හිතුවා දැන් ඒ ස්ටේජ් එක පාස් කරලා තියෙන්නේ එක් එක නිසා දැන් ඒක එන්නේ නැහැ කියලා. දැන් අර ඉඳගත්ත ගමන් ඉක්මනටම ආනාපානේ කියන හුස්ම දෙක තුනම වගේ අනිවාර්ය සමාධියට වගේ යන එකක් තියෙනවානේ.
එතකොට
මම හිතුවා එතකොට මේ ඒ ස්ටේජ් එක පාස් කරලා ඉවරයි දැන් ඒ පැත්ත බලන්න දෙයක් නැහැ කියලා. ඉතින් අර ධ්‍යාන ගැන කියනකොට ධ්‍යානයක් වශී කරගන්නවා කියන එක කියනකොට ස්වාමීන් වහන්සේ එහෙම එකක් කරේ නැහැ කියලා නම් මම දන්නවා.
ඔව් ඒක අවශ්‍යත් නැහැ. අවශ්‍යත් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි දැන් ජාති කෝටියක් දේවල් තියුණා කියලා ඔක්කොම කරන්න තින් හැකියාවක් නැහැ. අපිට එක යන එක මාර්ගයකින් දාගෙන ඊට පස්සේ එතනින් දිගට යන්න තමයි තියෙන්නේ. ඉතින් සියල්ල සම්පූර්ණ කරගන්න අවශ්‍ය නැහැ. අපි ඒක භාවනා ක්‍රමවත් වශයෙන් ගත්තොත් විවිධ භාවනා ක්‍රම තියෙනවා. සමතය සම්පූර්ණ කරලා විපස්සනාට හැරෙන ක්‍රම තියෙනවා. ඊළඟට සමතය කරන්නෙම නැතුව විපස්සනාව විතරක් කරලා ඊට පස්සේ එතනින් ඔය මේ අරූප පැත්තකට වගේ දාගන්න පැතිත් තියෙනවා. එහෙම නැත්නම් ওই දෙක සමාන්තරව ගෙනියන පැතිත් තියෙනවා. ඉතින් ඒ නිසා විවිධ ක්‍රම තියෙනවා. ඒ නිසා මේ සියල්ල සම්පූර්ණ කළ යුතුයි කියලා දෙයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ හිතේ පැහැදිලි බව, හිත එන කෙලෙස් හඳුනා ගැනීම, කෙලෙස් හඳුනාගෙන ඒක ප්‍රහාණය කරන්න තේරුම් ගැනීම, ඊට පස්සේ හිත නිකලස්ව පැවැත්වීම, ශාන්තව පැවැත්වීම. ඉතින් ඔය වගේ කුසලතාවයන් ටික අපිට හදා ගන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ தත්ත්වය දිගට ප්‍රගුණ කරන්න අවශ්‍යයි. සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ මාර්ගය දියුණු කරගෙන
මට තේරෙන විදිහට දැන් අර ලොකු සම්මානසේ මස් කියනවානේ හැමතිස්සෙම අර මොකක්ද කියන්නේ අර සතුට සිතින් බලන්න කියලා. දක්ෂින එක.
ඔව්.
ඒ කියන්නේ නීවරණ තියෙන ප්‍රසන්නහසේ ඒක ගැන කියන්නේ සතුට සිතක් නම් ඇති වෙන්නේ නැහැ. උපේක්ෂාවකට එන්න පුළුවනි.
ඒක
මුලින් නම් ඇත්තටම ගැටීමක් තිබ්බා. ආපෝ මෙහෙම කෙනෙක්ද මම කියලා වගේ අර ආපෝ කියලා වගේ ගතියක් තිබ්බා.
ඊට
පස්සේ ඒක පාස් වෙලා නිකන් ඇක්සෙප්ට් කරන ගතියක් වගේ ආවා. ඊට පස්සේ දැන් අර ඒක නිකන් උපේක්ෂාවක් වගේ තියෙනවා. හැබැයි අර ප්‍රසන්න මනසක් එනවා කියන එක නම් මට දැනෙන්නේ නැහැ. ඒක තාම නම් මේ
හරි, ඒක තමයි වැදගත් වෙන්නේ. මේ උපේක්ෂාවෙන් ඉඳීම තමයි වැදගත්. අපිට ඉතින් ප්‍රසන්නයි කියන එක ඉතින් ඇත්තටම එතන ප්‍රසන්නයි කියන එකෙන් අදහස් නෑ සතුටුයි කියන එක. නිකන් මේක ඇක්සෙප්ට් කරනවා. මේක තමයි தත්ත්වය කියලා. ඒ කියන්නේ උරණ නොවි ඉන්නවා. ඒ කියන්නේ හිතේ කලකිරීමක් ඇති කරගන්න නැතුව ඉන්නවා. හිත පොඩ්ඩක් සංසිඳීමෙන් ඉන්නවා. හැබැයි ඉතින් මේ හිතේ උමනාව තියෙන්න ඕනේ. හැබැයි කෙලෙසුන් තොර කරගන්න. කෙලෙසුන්ගෙන් තොරව හිත පවත්වන්න. ඒකයි අද දේශනාවෙදිත් බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන්නේ මහා සුනිං සූත්‍රයේදිත්. ඒ කියන්නේ දැන් යා සක්මණට යනවා. හැබැයි ඒවම් මං චංකමන්තං නා අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස විස්සanti ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මං සක්මනට යනවා. හැබැයි මම පොඩ්ඩක් මේ හිතේ කෙලසුන්ගෙන් තොරව හිත පවත්වන්න ඕනේ කියලා අන්න පුංචි අදිෂ්ඨානයක් තියෙනවා. මේ මේ පැත්තර නැඹුරුවක් තියෙනවා. ඒක වැදගත්.
ආ
නෑ ඒක ඉතින් අර කෙලස් නැති වෙලාවෙදී හැපි ෆීලින්ග් එකක් ඒවි. කෙලස් එක්ක තියෙන වෙලාවෙදී ඉතින් අපි ඒක එතන යම්කිසි පිළීමක් තියෙන්න පුළුවන්. එතෙන්ද ටිකක් දුකට බර ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපි දිගට පවත්වනවා වෙනුවට ඒකත් එක්ක ඒකට අහු වෙනවා වෙනුවට ඒ ගැන දැනුවත් වුනහම හිතන්න දැන් ඒක ආයි ගියා කියලා. ඊට පස්සේ ආයෙත් ඉතින් එක්තරාන්දම සංසිඳීමක් තියෙනවා. අනිත් එක තමයි දැන් අනිත් එක තමයි වෙලා තියෙන්නේ. හුඟක් කලකට අපේ මානසිකත්වයේ තියෙන හැම දෙයකම පැමිණිලි කරන ගතියක් අනිත් කෙනාගේ වැරදි පෙනෙන ගතියක් හැම දෙයකම වැරදි හොයන ගතියක් වැරදි පෙනෙන ගතියක් අඩුපාඩු පෙනෙන ගතියක් ඔන්න ඔයගේ පැත්තක්නේ අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ওই පැත්ත වෙනුවට අපි තුල ඇති වෙන්න ඕනේ මේක නිකන් පිළිගන්න ගතියක්. මේක තමයි යථා ස්වභාවය. මේක තමයි ලෝකේ ස්වභාවය. මේ හැම දෙයක්ම මගේ පාලනයෙන් තොරයි. ඔන්න ඔයගේ නිකන් අර ඒක අර පිළිගන්න ගතිය මේ තියෙන තත්ත්වයත් එක්ක රණ්ඩු කරන්න තෝ ඉන්න ගතිය. එතකොට අන්න ප්‍රසන්න මනසක් ගැතියෙනවා. මොකද දැන් අනිත් නැහැ එහෙම නැත්තම් වෙන්නේ හැම තිස්සෙම අසහනකාරී තත්ත්වයක් තමයි හිතේ ගොඩනැගෙන්නේ.
කියන්නේ ප්‍රසන්න මනසක් එන තැනට සමහරවිට ඇවිල්ලා නැතුව
ඒකට
න්‍යූට්‍රල් ඉන්න පුළුවන් නිකන් උපේක්ෂාවෙන් ඉන්න
පුළුවන් කියන එක තියෙනවා. හරි හරි. හොඳයි හොඳයි හොඳයි.
හරි ස්වාමීන් වහන්සේ බොහොම
සින්න. හොඳයි ତେරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීර මහතාට ඉස්පස් කරලා
තනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් හිත හුඟක් වෙලාවට කැමති මොකක්වත් නොකර ඉඳීමටමනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ලෞකික ජීවිතයේදී සමහරක් දේවල් නොකර සිටීම කියන්නේ දැන් හැකියාවන් අඩු වීමක්. ඔකේ මට නිකන් එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට ලෞකික ජීවිතයේ අසාර්ථක වීමක් වගේ හිතට දැනෙනවා. දැන් මම නිකන් දෙපැත්තක හිර වෙලා වගේ ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ.
නැහැ එතන නම් මට හිතෙන්නේ අපි දෙපැත්ත සමබර කිරීමක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ අපි අතෘප්තිකරව නිරන්තරයෙන්ම මේ අනිත්‍යයවත් මැඩපවත්වගෙන ඉස්සරහට යා යුතුයි කියන පැත්ත නෙමෙයි. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපි නිකම් පරාජය වෙලා මුළු ගැන්නිලා එහෙම ඉන්න තත්ත්වයකුත් කියලා කියන්න අමාරුයි. මොකද يعني දැන් යෝගාවචරයේ තුල අර කෙලෙසුන්ගෙන් උසිගන්වන ගතිය වෙනුවට දැන් තියෙන්නේ යාට සංසිඳීමෙන් ඉන්න ගතිය තියෙන්න පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ නිකන් පරාජිත හැඟීමක් කියලා බලාපොරොත්තුවකුත් නැහැ හැබැයි. යාට පැවරිච්ච ටික නම් මෙහෙම කියත හැකි. යාට පැවරුණ ටික කොහොම නිවරදේව පිරිසිදුව කරන්න උත්සාහන්ත වෙනවා. පැවරුණ ටික.
එතනදී තව දේවල් කිසිමක් එතකොට කියන්නේ නැහැ නිකන්. දැන් මට හිතන්නේ ස්වාමීන් වහන්සේ මට මොකක් හරි ගන්න. එහෙනම් ඒක පාවුල ගැන හිතලා මට දෙයක් ගන්න හිතුනොත් එතන මම දැන් ආයෙ දෙක පැටලෙනවානේ ස්වාමීන් වහන්සේ.
නෑ ඒක Taman තීරණය කරන්න. එතෙන්දී ඉතින් සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා අපි තීරණය කරන්න ඕනේ මේකද අපි දැන් අපි දරුවෙකුට මොන හදයක් ගන්න ඕනේ. දරුවට ඒක උවමනායි කියලා අපිට තේරෙනවා. එහෙමනම් ඉතින් ගත්තර කමක් නෑ. ඒ වගේ ඉතින් අපි එතෙන්දී සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා අපිම තීරණය කරනවා මේක කමක් නැද්ද කරාට නැත්තම් අවශ්‍ය නැද්ද. ඉතින් එතන එක අතකින් අර එතෙන්දී තමයි සතියේ අර තීරණ ගැනීමේ හැකියාව මතුවලා එන්නේ. අපි ඉස්සර නම් එහෙම නෙමෙයි. අපි හැඟුම් බරව තමයි කටයුතු කරේ. අපි ආවේගයට කටයුතු කරේ. අපි ටක් ගාලා ගියා ගත්තා ඕනෙද දන්නේ නැහැ, එපාද දන්නේ නැහැ, ඒක ප්‍රයෝජනවත්ද දන්නේ නැහැ, හානි කරද දන්නේ නැහැ. අපි හැඟුම් බර වුණා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් පොඩ්ඩක් විමසලා බලනවා මේක ඇත්ත වශයෙන් ප්‍රයෝජනවත්ද? මේක දරුවට වටිනවද? මේක අරන් දෙන එක හොඳද? මේක යාට ප්‍රයෝජනවත්ද කියලා තේරුම් අරගෙන වැඩේ කරනවා.
ඔලස්සන ලොකු දෙයකට ඉන්වෙස්ට් කරනවා වගේ දෙයක් කරොත් අපි දන්නවා දැන් මේකෙන් මම පැටලෙනවා කියලා. මෙන්න ඔප්ෂන් එක නැත්තම් ස්වාමීන් වහන්සේ දැන් විභාගයක් කරන්න හිතනවා දැක්ක ස්වාමීන්
වහන්සේ.
ඔව් ඔව්. ඒකට දැන් දන්නවා මම මේ පැටලෙන්න යන්නේ කියලා.
හ්ම්.
මට දැන් මොකද කරන්න කියලා නිකන් හිතාගන්න බැරි වගේ ගැස්තියක් තියෙනවා ස්වාමීන්
වහන්සේ. ඉතින් පැටලිලා බලන්න ඕනේ ඒකට ඉතින් මොකද වෙන්නේ කියලා. මොකද ඉතින් අපි යම් පමණක අභියෝගයක් කරහා යන්නත් ඕනේ. නිකන් අපි අත් දෙක බඳගෙන හිටියා කියලා මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපේ හිතේ කෙලෙස් හඳුන ගන්න නම් කෙලෙස් මතුවෙන්නත් ඕනේනේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම සැඟවිලා කිසි කෙනෙක් ඇසුරු නොකර කිසිම අභියෝගයක් කරහා යන්න නැතුව මුළු ගැනිලා හිටින්නීම තුළ කෙලෙස් ප්‍රහාණයක් වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපිට ප්‍රශ්නයක් ආවහම අපේ හිත ආයිත් ගිහිල්ලා මේ උපාදාන කළහම යමක් ඉහිලයි පටලෝ ගත්තාම වැඩ වරද්ද ගත්තාම අන්න එතන තමයි අපි මේ අපේ නුවණ යොදන්න තියෙන්නේ. එතන තමයි අපේ සතිය දියුණු කරන්න තියෙන්නේ. එතන තමයි අපි ප්‍රඥාවක් වඩන්න තියෙන්නේ. ඒ නිසා මේ ගමනට යම් පමණක ප්‍රශ්නත් අවශ්‍යයි. ඒකට මේ ප්‍රශ්න හරහා යනකොට තමයි අපේ හිත කැළඹෙන්නේ. ආයෙත් හිත ගිහිල්ලා කෑ ගහන්නේ. ආයෙත් හිත ගිහිල්ලා ද්වේෂ බරිත වෙන්නේ. ආයෙත් හිත ගිහිල්ලා රාග බරිත වෙන්නේ. හැබැයි ඒ වෙන හැම අවස්ථාවක් ගානෙම අපි සතිමත් වෙනවා නම් ඒ හිත කැළඹෙන හිත සැලෙන හිත පැටලෙන හිත උපාදාන කරන ඒ ප්‍රශ්නයක নিমগ্ন වෙන ඒ හැම අවස්ථාවක් ගානේම අපි පිටවනවා නම් එතෙන්ද අපි නිවැරදි විපස්සනාවක් යොදවනවා නම් එතන ප්‍රයෝජනවත් වෙනවා. එතන තමයි කෙලෙස් කැපීමක් වෙන්නේ. එතන තමයි අපි තුල යම්කිසි අවබෝධයක් ඇති වෙන්නේ. ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ.
එහෙමයි ස්වාමිනාස් දැන් ওই අනිශ්චිත ස්වභාවයක් හඳුනාගත්තත් මගේ පිට තාමත් මට පාලනය කරගන්න අමාරුයි කියලා මට තේරෙනවා
ස්වාමිනා
මගේ පාලනයෙන් තොරයි. එහෙම තේරෙනවා ස්වාමිනාහන්ස. එහෙමයි ස්වාමිනාහන්ස.
කරගෙන යමු ඉතින් නේද? එනේන විදිහට ඔකේ ඔය එනේන විදිහට එතන අපි සතිය දිනු කරගෙන එතන නුවණ දිනු කර කර යන්න තමයි තියෙන්නේ. අපිට හරියටම කියන්න බෑ නිශ්චිත වශයෙන් මෙන්න මෙහෙමයි මගේ ඉදිරි මේ වැඩ ටික ඉදිරියෙදි මෙන්න මේ ටික තමයි මට ලබන්න තියෙන්නේ කෙරෙන්න තියෙන්නේ එහෙම කියලා කියන්න බෑ. සම්පූර්ණ නිකන් විවෘත පරිසරයක් තියෙන්නේ. ඒ විවෘත භාවයක් තුළ හැබැයි අපි හොඳ අවදියෙන් කටයුතු කරනවා. එන විදිහට තමයි ඉතින් වැඩේ කරන්න වෙන්නේ.
එහෙමයි
ස්වාමීන් වහන්සේ කියන්නේ. හොඳයි 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 තේරුම් ගන්නයි.
අවසාන ප්‍රශ්නේ හරිද කර ස්වාමීන් වහන්සේ තුෂාරි කියන කෙනාට අවස්ථාව දෙන්න බලමු.
හොඳයි හොඳයි.
තුෂාරි හෙටියාර ආරච්චිගේ ඔබට අන්මියුට් කරන්න පුළුවන් දැන්.
සිවසනේ සම්නාන්ත.
ඔව්.
සම්නාන්ත ශුන්‍යතාවය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්නයි කතා කරේ. සම්නාන්ත දැන් ශුන්‍යතාවය ගැන අපි කතා කරනකොට කර්යංකේදී ටිකක් ගැඹිර ශුන්‍යතාවයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ අපි ශුන්‍යතාවය අත්දැකීමින් ඉන්නකොට ශුන්‍යතාවය කියලා නිමිත්තක් විදිහට ගත්තාම එතන ලොකු ශුන්‍යතාවයක් අත්දැකින්න පුළුවන්. ඒද මේ සම්නාන්ත ඒක ප්‍රායෝගික ජීවිතයක් එක්කලා ඒ කියන්නේ ඇස් දෙක අරගෙන ඉන්න ජීවිතයක් තුළ එකතු වුණාම තව අවස්ථා දෙකක් ගන්න පුළුවන්. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි දැන් මොකක් හරි වැඩක් කරන ගමන ඉන්නකොට ඒ ඉරියව්වේ පොඩ්ඩකට නැවතුණා. එතනක් ශුන්‍යතාවයක් දකින්න පුළුවන්. ඒක චුට්ටක් කියන්නේ අපි සමහර විට කනකොට අතුස්සනකොට හරි ඒ ඕනම ඉරියව්වට පොඩ්ඩක් නැවතීමේ ඉන්නකොට තව ශුන්‍යතාවයක් දකින්න පුළුවනි. අපි වැඩක් කරගෙන යනකොට ඒ කියන්නේ සක්මනක් හරි එහෙම නැත්නම් ලෝඩුවක් කපනකොට හරි එතන ඊට වඩා අර මුල කියපු තරම් ගැඹීර නැහැ. ඊට වඩා ටිකක් අඩු ශුන්‍යතාවයක්. ඉතින් සවිනාහන්ත මට දැනගන්න ඕනේ අර අපි ශුන්‍යතාවය කියන නිමිත්තත් අයින් කරන එක ඇස් දෙක පියාගෙන ඇස් දෙක අරගෙන ඉන්නකොටත් කරන එක කරන්න
පුළුවන් දෙයක්. ඔව් ඇත්තටම මේ ශුන්‍යතාවය කියන එක නිමිත්තක් වශයෙන් අපි ගන්න ගියොත් වැරදි මට නම් තේරෙන විදිහට. මොකද අපි දැන් ශුන්‍යතාව අනිමිත්ත ස්වභාවය ඔය ඔක්කොගෙම පෙන්නුම් කරන්නේ නිමිති නැතිවීමක්නේ. අපිට එතන සංඥාවක් ලොකුවට නැහැ. හිතේ සංඥා නිරූපණයක් නිමිති කරණයක් නිමිති ගැනීමක් හිතේ තියෙන්න බෑ. ඉතින් එතකොට අපි ශුන්‍යතා තත්වයක ඉන්නවා කියන්නේ බඳු විහෙරණයක හිත පවත්වනවා කියන්නේ නිකන් බොහොම සරල භාවයක තමයි හිත පවත්වන්නේ. අපි මේ සරල භාවයේ ඉන්න ගමන් ආයි තව යමක් කරන්න ඕනේ කියලා හිතනවා නම් එතන තියෙන සංස්කරණයක්. දැන් අපි මේ සංස්කරණ වලින් තොරව හිත පවත්වීම ගැනයි මේ කතා කරන්නේ. එහෙම පවත්වන අතරේ අපි හිතනවා නම් ආයි තව එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ අපි අනවශ්‍ය දෙයක් කරන්නේ. සංස්කරණ නැති තැනක අපි සංස්කරණ කිරීමක් ගැන කතා කරනවා. ප්‍රපංච වලින් තොර තැනක ප්‍රපංචකරණයක් ගැන අපි කතා කරනවා. ඉතින් ඔය ප්‍රශ්නේත් අහලා තිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මහා කොට්ටිත සාමීන් වහන්සේ ප්‍රශ්නේ නගනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. මේ ඇහෙන් රූප නොගෙන ඇහි රූප නිරුද්ධ වෙච්ච මට්ටමකදී තව යමක් තියනවාද? කණෙන් ශබ්ද ඇහෙන්නේ නැති කියනට වඩා ඇහි ඒ කනේ කන නිරුද්ධ වෙච්ච කනේ සංඥා මැකිලා ගිය ශබ්ද සංඥා මැකිලා ගිය මට්ටමකදී තව යමක් තියනවාද? නාසය නිරුද්ධ වෙච්ච ගන්ධ සංඥා මැකිලා ගිය මට්ටමකදී තව යමක් තියනද ඔය විදිහට ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ හැම වාරයක් ගානේම උත්තර දෙන්නේ මා හේවන් ආවසම ප්‍රශ්න කරන්න එපා. ඔබ ප්‍රශ්න කරන්න එපා කියලා තමයි උත්තර දෙන්නේ. මොකද එතන නාස දෙන පිළිතුර තමයි අප්ප පංචම් පපංචේති. අප්ප පංචම් පපංචේති. මේ ප්‍රපංච නොකල යුතු තැනක තමයි අපි ප්‍රපංච කරන්නේ. දැන් ප්‍රපංචයේ සංසිඳිලා සංස්කරණ සංසිඳිලා හිත දෙහම තැම්පත් වෙලා හැබැයි අපි එතන ඉඳගෙන තව එකක් කරන්න අහනවා. ඉතින් ඒක වැරදි. අපිට තියෙන්නේ ඒ අහනවා කියන එක ඇයිලා ප්‍රපංචයට අතවැණීමක්. ආයි හිතේ පොඩි හරි උද්දීපනයකට අපි කියන නිකන් ඇජිටේෂන් එකකට නිකන් අතවැණීමක් එතන තියෙනවා. ඒ වෙනුවට නිකන් හිත සංසිඳීමෙන් පැවැත්වීම තුලින් තමයි ගැඹුරකට යන්න පුළුවන්. හිතන්න කාට හරි ඔය සමාධියක ගැඹුරට යන්න ඕනේ නම් මුලදී ආ ඉන්නේ නොගැඹුරු මට්ටමක. හැබැයි මේ සමාධිය ගැඹුරු කරන්න නම් ඒ නොකර සිටීමෙන් තමයි ගැඹුරට යන්න පුළුවන්. දැන් නොගැඹුරු මට්ටමකට එනවා කියන්නේ ආයි එයා නිකන් ඒක ගැඹුරට යන්න ඉඩ දෙනවා නෙමෙයි, නිකන් අර ඇස් දෙක අරගෙන ඉන්නවා. ආයි සක්මනට යනවා. මොකක් හරි වෙන වැඩක යෙදෙනවා. එතකොට ඔන්න ආයි හිතුවේ එනවා. ආයිත් ඔන්න කෙලස් එනවා. ආයිත් හිත ශුන්‍යතාවෙන් අයින් වෙනවා. ආයි ගිහිල්ලා මොකක් හරි උපාදාන කරනවා. හැබැයි අපි ඊගෙන දැනුවත් නම් අන්න එතන අපිට විපස්සනාවක් කරත හැකියි. ඒ කියන්නේ සමාධියේ කැඩෙන තැන අපිට අල්ලන්න පුළුවන් නම් අහු උනේ මෙන්න මෙතෙන්ට. අහු උනේ රූපයකට. මෙයා ආයි ඇදිලා ගියේ සද්දයකට. ආයි ඇදිලා ගියේ ගඳකට සුවඳකට කියලා අපිට එතන තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතන අපිට මේ අපේ තියෙන හිතේ තියෙන කාමාශ්‍රවය වෙන්න පුළුවන්, භවආශ්‍රයක් වෙන්න පුළුවන්, නැත්නම් අවිජ්ජාශ්‍රවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා.
එමයි සල්නා සිතුවර දැන් අපි පියවි 30න් ඉන්නකොට ඒ දකින්න ශුන්‍යතාවය ගැන එතනම නවතින්න කියන හැඟීමද සම්හාතු?
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒ පියවි 30න් ඉන්නකොට අපිට තේරෙනවා නම් දැන් හිත මොකක්වත් උපාදාන කරලා නැහැ කියලා ඒ தත්වේ ඉන්න.
එහෙමයි සල්නා. ඒකෝ අර
එච්චරයි. ඔය සරල හිතේ පැහැදිලි ගතියක් තියෙනවා. හිත මොකක්වත් කියවන්නේ නැහැ, උපාදාන නැහැ, ප්‍රපංච නැහැ, විතර්ක වලින් තොරයි. හිතේ ඇතුළත සංසිඳීමක් තියෙනවා, ඇතුළත නිශ්ශබ්දතාවයක් තියෙනවා. ඒ ඇතුළත නිශ්ශබ්දතාවයෙන් අපි සෑහීමකටපත් වෙලා. ඇතුළත නිශ්ශබ්දතාවය තුළ සිහිය පවත්වනවා. සිහියෙන් ඉන්නවා. අරමුණක් නැහැ හැබැයි.
එහෙමයි තමයි. පොඩක් ඉස්සර තමයි තව පොඩි පැහැදිලි කරගැනීමක් තියෙනවා. දැන් අපි ඇහෙන් රූප දකින්නකොට රූපස්කන්ධය කියලා ගන්න පුළුවන් මේ වර්තමාන මොහොත විතරයිනේ ස්වාමීන්
වහන්සේ.
ඊට පස්සේ අපි ආයත්තලා ඒ රූප ගැන මානසිකාරය හරි දැන් අපි එකට කතා ගොතන්න හදනකොට එතකොට රූප සංඥාස්කන්ධයක් විදිහට නේද සම්නාතු මනෝද්වාරය හරහා අපි පැමිණෙන්නේ දැන් පුළුවනි.
ඔව් එහෙම කියනවා. ඔය එහෙම කියන්න නම් පුළුවන්. ඔය එහෙම කියන්න පුළුවන්. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන කතා කරද්දී හැබැයි අතීතය ගැනත් කියනවා. අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං. මේතම් මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඔය විදිහට විස්තර කරනවා. මේ කියන්නේ මේ ඉතින් අතීත රූපමේ එතකොට අතීත රූපයන් ගැන අපේ හිතේ මැවෙනකොට රූප සංඥා නම් තමයි. හැබැයි ඒ රූප සංඥාවට පාදක උනේ හැබැයි අතීත රූපයක්. එතකොට ඉතින් ඒක රූපස්කන්ධේහිලාම තමයි ඉතින් සලකලා තියෙන්නේ. ඒවා හැබැයි ඉතින් ඕක ඉතින් හැබැයි අපි අනිවාර්යෙන් මේක මෙන්න මේ කොටට දාන්න ඕනේ මෙන්න මේක මේ කොටට දාන්න ඕනේ කියලා අපි ඒක ගැන මහා වාදයක් අවශ්‍ය නැහැ ඉතින් හැබැයි මොකද ඔය ඔක දැනගන්නේ දැනගන්නේ විසි කරන්නනේ නෑ ඉතින් එතන උපාදාන වුණේ ඒ දැකපු රූපය නම් දැන් දැනට ඉතින් හැබැයි හිතේ තියෙන ඒ අර කිව්වා වගේ ඒ රූපය ගැන සංඥාවක් තමයි. එතකොට ඒ සංඥාව තමයි උපාදාන වුණේ. ඉතින් එමනම් කියන්න වෙනවා සංඥා උපාදානස්කන්ධය තමයි දැන් වැඩ කරන්නේ කියලා. ඉතින් එහෙම අත දක්වන්න පුළුවන් ඉතින් බැරි නම් නැහැ.
ඒතර සම්මහ සමාවෙන්
තමයි ඒතර අප කුඹල ගන්නවනේ
දැන් සංඥා මත රූපයක් ඒක දෙකට
කියලා හිතන්න පුළුවන් සානහස. සංඥා මත
ඒ
රූපේ එතකොට එතන රූපපාද සංදේවි කියදගෙන එතන තමයි තාම අපේ හිත ඇතුළේනේ හැදෙන්නේ නේද? අපි හිත ඇතුළෙන් හදන රූප ඔක්කොම ඉතින් ගන්න වෙන්නේ ඉතින් රූප සංඥා කියලා තමයි. දැන් අපි සාමාන්‍ය රූපස්කන්ධය කියලා ගන්නකොට තියෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවයෙන් ගන්න පුළුවන්. එතකොට ඉතින් බාහිර රූප කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට එතන ඉතින් වර්තමානයේට අදාළව තමයි එහෙම උනොත් කතා කරන්න වෙන්නේ. මොකද වර්තමානයේනේ එතනේ අපි අත්දකින්නේ. අපිට බෑ අතීත සතර මහා ධාතුවක් අපිට ගෝචර වෙන්නේ අපේ හිත හරහා. එතකොට ඒ අතීත සතර මහා ධාතුන් තුලින් අපි ඇති කරගත්ත රූප සංඥාවක් තමයි එහෙනම් අපිට එතෙන්දී අරමුණු වෙන්නේ. එහෙම කියත හැකි ඉතින්. එතකොට විග්‍රහ කරන ගත්තොත් ඉතින් ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. ඉතින්
වේදනාවක් ඉතුරු වෙනවා කියලා නම් ඒ ගැන තවදුරට විමසනකොට වේදනාව එක සංඥාවක් එකට එකතු වෙලච්ච ගතියක් දැනුණා. ඊට පස්සේ තමයි ඒ සංඥාව බිඳෙන තැන වේදනාවට පිටින්න තැනක් නැති විදිහට ඒක නැත්තර නැති වෙනවා. හරිම ලස්සන සිද්ධියක් ධර්මයෙන් හම්බෙන. ඒක වෙරිදී මට මත්තු පිටික සූත්‍රයක් මතක් වුණා. ඒ පැත්තයි මේ පැත්තයි දෙකම ලස්සනට වෙන විදිහක් කියන්නේ ඒක.
ඒ සංඥාවක් ඉදිරිය මොහොතම වේදනාවට පිටන්න බෑ. හොඳයි. ඒක හොඳයි. ඉතින් ඇත්තටම දැන් ඒ කියන්නේ ඔතන එකක් කියලා නෙමෙයි. දැන් මේ ස්කන්ධ පහම රැස් නොවන ස්වභාවයක්. ස්කන්ධ පහම එකතු නොවන ස්වභාවයක්. දැන් හිතන විඥාණය නොපිහිටි තත්වය ගැන අපි කතා කරනවානේ අපතිත්ිත විඥාන තත්වයක් ගැන. ඉතින් එතකොට ඇත්තටම සංස්කරණ කියන ඒවාත් වෙන්න බෑ එතෙන්දී. ඒ වගේමයි සංඥාත් හිතේ ඒ වෙලාවේදී නිරූපණය වෙන්න බෑ. එතකොට වේදනාවකුත් ලොකුවට සැපයි දුකයි එහෙම කියලා ඉතින් ලොකුවට දැනෙන්නත් බෑ ඉතින් උපේක්ෂා පැත්ත තමයි ඉතින් කියන්න වෙන්නේ. ඊට පස්සේ සතර මහා ධාතුන්ගෙනුත් අදාහගත්ත උකහාගත්ත මොකක්වත් සංඥාවක් රූප සංඥාවක් හිතේ නිරූපණය වෙන්න බෑ. ඉතින් එතකොට මේ ස්කන්ධ පහේම එක්තරා අන්දමක නිරුද්ධ වියාමක්. ස්කන්ධ පහෙන්ම හිත උපාදාන වලින් නිදහස් වීමක් තමයි ඉතින් කියන්න වෙන්නේ. يعني එකක් දැන් උඟක් වෙලාවට එකක් අපිට අතහැරුණාට සමානට තව එකක් අල්ලන්න ඉඩ තියෙනවා. අපි සංඥාව අතහැරලා වේදනාව අල්ලන්න ඉඩ තියෙනවා. වේදනාව අතහැරලා රූප සංඥාව ආයි අල්ලන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඉතින් මේවා අතර අපි පැනපැන යන්න ඉඩ තියෙනවා. හැබැයි සමහර විට දක්ෂ වුණොත් එකක්වත් අල්ලන්නේ නැතුව එකකවත් පිළිහිට ගන්න නැතුව ඉන්න පුළුවන්කම යෝගාවචරයට ගන්න පුළුවන්. ඒක හොඳයි ඉතින්. ඒක තමයි වෙන්නත් ඕනේ. වෙන්නත් ඕනේ මේ පහෙන් එකක්වත් ඉතින් අපිට උපාදාන වෙලා නම් ඒ කියන්නේ තාම විඥානේ කොහේ හරි පිහිටගෙන තමයි ඉන්නේ. ඔව්.
හොඳයි.
හොඳයි.
මාතෙනි දුක්ඛෝගිසු ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. අපිට එතකොට වැඩසටහන නිමා කරන්න පුළුවන්. තව එක්කෙනෙක් මට කලින් ප්‍රශ්නයක් කියලා තිබුණා. විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන එක ගැන පුංචි විස්තරයක් කරන්න කියලා. ඉතින් අතරම දැන් අපි භාවනාවක් වඩාගෙන යනකොට හිත තව තව දියුණු කරගෙන යනකොට ඒ ප්‍රඥාව තුළින් තමයි හිතේ නිදහසක් පහළ වෙන්නේ. දැන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා කියන්නේ යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය කියලා. කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් තමයි හිතේ නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ. අපි දෙයකට ඇලිලා බැඳිලා උපාදාන කරගෙන වාසය කරන්නේ තාම අපිට ඒකේ ඇත්ත ඇත්තටින් තේරලා නැහැ. ඒකයි ප්‍රඥාව තාම නැහැ. ප්‍රඥාව දියුණු මදි. නමුත් ප්‍රඥාව දියුණු වෙන්න අපිට එතන උපාදාන වෙන ගතිය අඩු වෙන්න ඕනේ. එමත් නැත්නම් එතන රාගය පහළ වෙනවා වෙනුවට විරාගයක් පහළ වෙන්න ඕනේ. ආසාවක් වෙනුවට නිබ්බිදාවක් පහළ වෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී හිත නිදහස් වෙන්න ඕනේ. ඔන්න ඔය නිදහස් වීම පිළිබඳව තමයි එහෙමනම් මේ විමුක්තියක් කියලා කියන්න වෙන්නේ. මෙතෙක් තිබුණේ ඇලීමක්, ගැලීමක්, උපාදානයක්. හැබැයි මේ උපාදානයේ වෙනුවට දැන් ඔන්න නිදහසක්. ඒතර ඔන්න ඔය නිදහස පිළිබඳව කරන කතාවක්, ඒ සඳහා පෙන්වන දර්ශනයක්, ඒ සඳහා පෙන්වන මඟ පෙන්වීමක්, ඒ සඳහා හෙලි කරන ප්‍රතිපදාවක් විමුක්ති ඥාන දර්ශන කතාවක් වශයෙන් ඉතින් කියන්න පුළුවන්. ඉතින් ඒකාතකින් ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන හැම විපස්සනාවක්ම විමුක්ති ඥාන දර්ශන කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් අද ඔය පෙන්වන චූලසුඤ්ඤත සූත්‍රය, මහා සුඤ්ඤත සූත්‍රය මුල් කරගත් දේශනාවන්, ආනාපාන සති සූත්‍රයේදී ඔය කතා කරපු විශේෂයෙන්ම මේ චිත්තානුපස්සනා කොටසදී එහෙම පෙන්වන විමෝචයං චිත්තං වගේ කියන කොටස්, ඉතින් ඔය ඔක්කොම ඔය විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව කෙරෙන දේශනාවන් තමයි. ඉතින් මේ බඳු දේශනාවන් අපිට මේ විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් සම්බන්ධයෙන් කෙරෙන කතාවන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි සියලු දෙනාම එක් රැස්ව අත්පත් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්තා කියලා මෛත්‍රී සිතක් පහල කරගෙන අපි එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.